Honourable Kunnambalam. Wait. You are in the list.
Honourable Speaker, on the 12th of September 2021, in the late evening at or about 6 p.m., the then State Minister for Prison Management and Prisoners Rehabilitation Affairs had entered the Anuradhapura prison complex using the fact that he was the concerned subject minister and had insisted that the Tamil political prisoners detained under the Prevention of Terrorism Act be brought before him. The prison authorities had gone on to produce 10 Tamil PTA prisoners, 9 PTA suspects who have legal action pending, and one individual convicted under the PTA. The said individual had ordered all 10 Tamil prisoners to degradingly kneel before him, and whilst brandishing a firearm, presumably his personal firearm meant for his personal protection, had loudly announced that when he was appointed to the said portfolio, he obtained the power, and I quote, to shoot or free, unquote, the prisoners. He had threatened us, saying that such was the power he has. In the course of these events, the said individual had become uncontrollably agitated and had gone on to place his firearm repeatedly to the head and bodies of two prisoners who had abusively stated that he can shoot them all dead on the spot. The said individual's state of agitation was such that the prison authorities and his own security detail, who till then chose to be bystanders, had attempted to pacify the now uncontrollable and hysterical man, fearing the worst. One can just imagine the severe state of trauma the prisoners were in. It was after much effort that the individual was eventually removed from the prison premises. After confirming from several first-hand sources, I chose to tweet from my personal Twitter handle confirming the above stated events on the night of the 14th of September 2021, and I subsequently followed the tweet with a press conference on the 15th of September 2021, followed by a visit to the Anuradhapura prisons on the 16th of September 2021, along with my colleague Honourable Selvaraja Gajendran, by which we were able to further confirm the stated events. A couple of hours after I held a press conference confirming the said individual's illegal and criminal actions, none other than the Presidential Media Division issued a press release at 1:50 p.m. on the 15th of September 2021, stating that, and I quote, Lohan Ratwatta, State Minister for Prison Management and Prisoners Rehabilitation, had tendered his resignation, acknowledging his responsibility for the incidents, unquote, and that the President had gone on to accept his resignation. Honourable Speaker, Sri Lanka is a signatory to the Universal Declaration of Human Rights, the International Covenant on Civil and Political Rights, ICCPR, and the Convention Against Torture and Other Cruel, Inhuman or Degrading Treatment or Punishment, all of which clearly protect the rights of prisoners. The United Nations Standard Minimum Rules for the Treatment of Prisoners, better known as the Nelson Mandela Rules, along with the other instruments that I have already mentioned, make the individual's actions not only illegal, but call for immediate legal action against perpetrators like him. The rules also call for prisoners to be allocated to prisons closest to their homes. Under these circumstances, I would like to ask the Honourable Prime Minister and the Honourable Minister of Justice the following. One, given the nature of the criminal conduct of the individual concerned, not only can he no longer be the subject minister in charge of prisons and prisoners' affairs, but in fact, he should not be holding any portfolio in government and be a member of parliament itself. Accordingly, will the government ensure that he will be no longer holding any portfolios and take steps to remove him from parliament? Two, will the government ensure that the Attorney General is unhindered in taking whatever steps that he deems fit, including the arrest of the individual concerned and prosecution under all relevant laws that have been breached? Three, given the severe breach of security and safety of the Tamil political prisoners being held under the PTA in Anuradhapura prison, where the prison authorities failed to prevent the illegal acts, will the Honourable Minister of Justice transfer the said Tamil political prisoners to the Jaffna and Vavuniya prisons in keeping with the SMR Nelson Mandela rules as a matter of urgency? Four, given that the present government, like its predecessor, has accepted the draconian nature of the PTA, and given that none of the Tamil political prisoners would have been under custody had the said PTA been in accordance with accepted international human rights standards and good practices, will the government at least now release the PTA detainees immediately? Thank you, sir.
Honourable Speaker, at the outset, let me unequivocally and unconditionally condemn the incident which had taken place. It should have never happened, and it was a disgrace. As the Minister of Justice, I condemn this, and I say that it should not have ever taken. Having said so, let me also tender my apology to the victims and their family members for whatever the difficulties we had to undergo. Having said so, I must reiterate, Honourable Speaker, don't give a political, ethnic or racial flavour to this, because it is not. That is, we must understand that. Having said so, I also must ensure that the law enforcement authorities have already commenced investigation. The idea had commenced its investigation. Human Rights Commission independently had commenced his investigation, had gone to the scene and recorded statement. Similarly, the Witness Protection and Victims and Witness Protection Authority, which comes under my ministry, had already written to them to ensure the safety and security and dignity of these prisoners and the detainees, because they are under the custody of the government and government has the responsibility to take care and ensure their safety. We do agree on that. It is in that sense we also yesterday at the cabinet decided that we will appoint a retired High Court judge to inquire into this independently and report to us, and thereafter to take further action. So in line of that, let me reiterate once again, this is an incident which should not have been taken place, but this is not racially or ethnically motivated, definitely not. Now let me answer the questions which my Honourable Minister, Honourable Thonnambalam raised. As far as we know, question number one, he has already step down from the post, ministry concerned. So therefore, no interference into the investigation which has been carried on. As I told earlier, CID and HRC had already started the inquiry. They will continue to do so. Thereafter, the retired High Court judge will also tender his report based on that. the political authorities and the hierarchy of our party and the government will take appropriate action. That's all I can say, because just like anyone else, even though this incident could be condemned and should not have been taken place in terms of Article 13, subsection 5, presumption of innocence is also entitled for that, whether we like it or not. So let these inquiries take place, and thereafter an appropriate action will be taken. The answer to the second question, the police, we all know how the law enforcement takes place in this country. Investigations are carried out by the police and the law enforcement authorities. If necessary, the Honorable Attorney General can supervise it and give directions. Thereafter, the matters are to be reported to the courts. As far as the criminal sanctions are concerned, government cannot enforce criminal sanctions on anyone. So that process has commenced. On the basis of that process, Honorable Attorney General is free, absolutely free, because we, as a matter of fact, we have never interfered and will never interfere in individual cases as to what to be done, what not to be done, other than policy directions and discussions to enhance their capability. Therefore, I can assure Honorable Ponnambalam that Honorable Attorney General is free to do whatever he likes in terms of law. Third question, whether they could be transferred to any other prison. As at now, the concerned LTT prisoners and detainees continue to stay at the Anuradhapura prison. We have given special direction. I have written to them, I'm in the process of writing, but I already given instructions. And the Witness Protection Authority has already written to give them maximum security. So they are, as at now, they are basically safe. We will continue to monitor the situation. Their cases are basically in Vavuniya, and therefore its proximity is closer to this the prison. But we are not adamant that we will not do so. But if the situation requires, after evaluation, I cannot say that they will be transferred to Jaffna, but they will be, if necessary, will be transferred to a more secure place after my... So therefore, as at now, their security has been briefed, additional security has been given to monitor their safety, and they have given access. Honourable members of the Parliament, mainly from the opposition, went and spoke to them. HRC went, CID went, so unhindered access to them. So they can be continuously monitored, because that's our duty. We concede that. So that is how it is. As far as the PTA is concerned, Honourable Speaker, there is a cardinal rule that both parties should be heard, and only both parties could be heard in a civilized court case where defense cannot put forward the prosecution case and prosecution cannot put forward the defense case. They will put each other's case, and there has to be somebody to decide on that. We agree on that. PTA is an exception. Exception was required because unconventional methods terrorists in the past use to wage a war on the country. So we need to protect the national security and national interest of this country. When the national security is secured, every one of them is secure. We all know during the war, all of us Sri Lankans suffered LTT war. But mostly, the Tamil had to undergo the difficulties. Similarly, due to the dastardly and terrorist attack carried out by Saharan and his clan, PTA has to be again used. Unfortunately, there are some victims. So it is in that context that this exceptional law has to be used. It is in that context that now we have understood there has to be a balance between the national security. We can't let it down, because that will have greater difficulty for the country. But in the meantime, liberty and the freedom of the subject and all citizens in this country has to be respected. We understand. As a government, we have acknowledged that. His Excellency the President at the UN and in the discussion with the UN Secretary General expressed that. And the Honourable Foreign Minister, both the previous Foreign Minister, who is our current Education Minister, and the current Foreign Minister has repeatedly said so. It is in that context we have appointed a committee to look into the several provisions of the PTA in order to strike a fine balance between the national security and the liberty and the freedom of the subject. We will continue to do that, but let me also tell that in 1979 PTA was established. There is a provision in the PTA to appoint an advisory board in order to advise the defense minister. Somebody who had been detained under PTA should be continued to detain under that. But no government for the last 40 years had appointed that advisory committee. Our President, His Excellency the President as the Minister of Defense, 3 weeks ago appointed a respectable independent panel of advisors led by Ashoka De Silva, retired Chief Justice of this country, respected former Solicitor General Suhada Gamlat, retired High Court Judge Heyan Thoduwa, to look into those cases. So if you feel, Honourable Member, someone had been taken into custody under the PTA, he should not have been taken, you can make an application to the advisory committee. They will look into that, call the necessary parties, go through it, and advise the President accordingly. So everything possible within a short span of time. We want peace in this country. We want to create that unity among people, and for we will ensure that all prisoners, I, as the Cabinet Minister in charge of the prisons, all prisoners, irrespective of their race, ethnicity, religion or anything, are under the custody of our government, and it is our responsibility to ensure their safety. And I know we let them down on the last occasion, but it will not happen. Thank you very much.
Honourable Suresh Vadive. Yes, Mr. Ponnambalam, what is it?
I have the utmost respect for the Honourable Minister because he was bold enough to come out openly and acknowledge the incident and the individuals concerned also. I don't want to get into a debate. I just want to, with regards to your answer to number three, you see, that my concern is that the prison authorities in Anuradhapura are witnesses. They are also witnesses, so it's not a matter of only providing security. They are also witnesses in the case. So it is in that backdrop that I ask that you consider transferring those relevant prisoners to prisons in Jaffna or Vavuniya.
Honourable
Speaker, before the Minister responds,
yes, Mr. Suhandina, Honourable
Speaker. One question, so they can thank you. There is a controversy, Honourable Minister, with regard to the CCTV footages. CCTV footages. The minister concerned who resigned has publicly said that the CCTV footages in the prisons cannot be erased. After he said that, there are some authorities who are saying that Valikada and Anuradhapura don't have CCTV footages. So the minister's statement is being contradicted now. So we want an assurance that no CCTV footage will be erased. It's strange that people are saying there are no CCTV cameras in Valikada, and that is very strange. The other is to the speaker, just one matter, sir, with regard to the personal firearm that has been issued to this particular member of parliament who is still a state minister, and the manner in which he is supposed to have used it. I'm asking the Honourable Speaker with utmost respect to make a direction that that personal firearm be taken away from him. Thank you.
Sure. Yeah, Honourable Speaker, as far as the Honourable Ponnambalam's request, we are closely monitoring it, and the Victims and Witness Protection Authority has given instruction as to what to be done. They have several powers. I'll have a discussion with them in order to secure their security and their ability to testify without any pressure. But as at now, I don't think it is required. But if as I told earlier, we will not hesitate, if it necessary, we will do that, the transfer. I don't think to the Jaffna, but any other area where they are safe. And there are various versions. Unfortunately, I have not visited yet Velikada or Anuradhapura. I intend to do that soon. So I don't want to speculate. Let the investigation which is being carried out by multiple agencies, including HRC, the retired High Court judge, as well as the CID, elicit the truth. We have nothing to hide. Thank you.
Thank you very much. Honorable Vadivel Suresh.
Thank you, sir. ගරු කථානායකතුමනි වරප්‍රසාද කඩවීම හා ජීවිත තර්ජනය සම්බන්ධව මා බදුල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම ලංකා ජාතික වතුකම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් ලෙසත් ජාතික වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති වශයෙන් රාජගිරිය ශ්‍රී ජයවර්ධන පුර මාවතේ අංකයට යන ස්ථානයේ පීටි කාර්යාලයේ සේවය කරමි 2021/9/8 වන දින එම සංගම මූලස්ථානයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පිරිසක් ඇමති ආරක්ෂක වංශයේ නිලධාරීන් සහ නාඳුනන පිරිසක් යකඩ කූරු හා පොලු සමග බලත්කාරයෙන් එතුරු වෙවදි එම පැමිණි පිරිස අතර සිටි හිටපු මාජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ධූරය ලැබූ සාගල රත්නායක මහතාත් හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාත් සහ හිටපු වෙවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා එමදී ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් සමග කිසිතු අවසරයක් තොරව කාර්යාලය පරිශ්‍රයට එතුළු වී පසුව කාර්යාලයේ දොරවල් කඩා ඇතුළු විය මා 2004 වර්ෂයේ සිට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ වගේම නියෝජ්‍ය අමාත්‍යවරයෙක් හා රාජ්‍ය අමාත්‍යවරයෙක් වශයෙන්ද කටයුතු කළ අතර දැනට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙසත් මාජන ඡන්දයෙන් පත්වී තිබේ. හේත් සාගල් රත්නායක මහතා ඇතුළු පෙරකී පිරිස සාමාන්‍ය ප්‍රවේශය වන අතර පාර්ලිමේන්තුවේ නියෝජනයක්වත් නොමැති පුද්ගලයන් ඇට ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් යොදාගෙන එම නිලධාරීන් සමග බලත්කාරයෙන් කාර්යාලය තුළට කඩාවී පාර දීම හා තර්ජන කිරීම කටයුතු වලට නියැලීම සම්බන්ධයෙන් ගරු කථානායකතුමාගේ දැඩි අවධානය යොමු කරවමි. මාජන නියෝජ්‍යවරයෙක් වන මා හෙට මෙම සිදුවීම තුළ ජීවිත තර්ජනක් ඇති බව පැහැදිලිව පෙනේ. මෙම පිරිස මාගේ රාජකාරියට බාධා කරමින් හා ගෞරවයට හානිදායක වන ලෙස එසරමින් මාට විශාල ලෙස අප්‍රසාදයක් සිදු කරන ලදී. එමෙන්ම ජීවිත හානියක්ද මේ පැමිණි පිරිස නිසා සිදුවනට තිබුණි. මේ පිළිබඳව මා වෙලිකඩ පොලිස් ස්ථානයට පැමිණිලි කළොත් මෙතෙක් කිසිදු නීතිමය පියවරක් නොගැනීම සම්බන්ධයෙන් මම කනගාටු වෙමි. ගරු කථානායකතුමනි, ඔබතුමා මෙම ගරු සභාවේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද භාර බලධාරයා වන බැවින් ඊයත සිදුවීම තුළ මාගේ වරප්‍රසාද කඩවී ඇති බැවින් මෙම කරුණ පාර්ලිමේන්තුව වරප්‍රසාද පිළිබඳව කමිටුවට යොමු කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස කාරණිකව ඉල්ලමි.
තුමනි මේ ගැනද වෙන එකක් ගැනද? ගරු කථානායකතුමනි, මේක කාරණයක් ගැන කියන්න ඕනේ. මේ සංගමයේ පිළිබඳව නඩුවක් උසාවියේ තිබුණා. ඒ අනුව තාවකාලික නියෝගයක් හම්බුණා යෝගරාජන් මහත්මයා එතනට පත් කළා. එතනදී මෙතුමත් ඇවිල්ලා ප්‍රශ්නයක් ඇති වෙලා ඒක පොලිසියට ගිහින් දැන් පසුව උසාවියට අපහාස කිරීමේ චෝදනාවක් දාලා තියෙනවා. ඒක උසාවියට අරගෙන තියෙනවා. මං හිතන්නේ එන සතියේ උසාවියේ කතා කරනවා. ඉතින් මං මෙතන යෝජනා කරන්නේ උසාවියේ තීරණයෙන් පස්සේ මේක මේ මෙතෙන්ට අරගෙන කතා කරන්න කියලා. උසාවියේ තීරණ නැත්නම් අනික මේ 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 මේවා මෙතන සභාවට හෙලි කරේ නැහැ. නෑ නෑ නෑ, මේ ඔබතුමාගේ ආරක්ෂාව නෙමෙයි. I am taking another issue. This man, you sit down, man.
You can't do that.
You sit down. මෙතන මේ මේ මෙතන මේ 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 සභාවේ
ඔබතුමා එතුමාට කතා කරන්න ඉඩ දෙන්න. ඉස්සද්ද වෙන්න. ඉස්සද්ද වෙලා මන්තුමා කතා කරන්න ඉඩ දෙන්න එතුමාට. හරි.
මේ මෙතන මේ ගැන සාකච්ඡා කරන්න නෑ. Look, we do sit down man. Yeah, your security was never at this thing. යාව එකක් කියන්නේ එතන කණ්ඩායමක් ඇවිල්ලා තියෙනවා. එකක් තියෙන්නේ මම මේ මතක ගන්නගෙන මේ සභාවට ඔය කරුණු මේ වාඩි වෙන්න කියන්නේ මේ වාඩි වෙන්න කියන්නේ
කරුණාකරලා නිසද්ද වෙන මන්තුමා එතුමාට කතා කරන්න ඉඳ දෙන්න. එතුමාට කතා කරන්න ඉඳ දෙන්න. එනිකයි ඔබතුමා උත්තර දෙන්න.
එනා
එයාට කතා කරන්න දෙන්න. එතුමාට කතා කරන්න දෙන්න.
නඩුව ගැන කියන්නේ. නඩුව ගැන කියන්නේ.
හරි.
මේ
දේව කරන්න එපා. මම මයින්ස් ටිකේ.
හරි
ඔබතුමාට ඒ සියල්ල තියෙනවා.
කතානායකතුමනි
මේ නඩුවනේ කතා කරන්නේ එතුමා.
කතානායකතුමනි මම ගන්න එක කාරණයක්. මේ උසාවිය ගැන වැදගත් කාරණයක් මේ පාර්ලිමේන්තුවේ හෙළි කරේ නැහැ. ඒක අපේ ස්ථාවර නියෝගවලට විරුද්ධයි. අනික මෙතන අනික් නිලධාරීන් ඉන්නවා. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. මම තව එකක් කියන්න මෙතන තියෙන තව ප්‍රශ්නයක් තමයි මුදල් ප්‍රශ්නය. මම කතා කරන්න ගියේ නෑ. මම දැන් කතා
කරමු. ඔව් ජය මහමන්තුමා.
ගරු කතානායකතුමනි මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න ඉතාම වැදගත් කාරණයක් විශේෂයෙන්ම මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.
ඔබතුමාලෙන් දෙන්නේ කවුද කතා කරන්න උනේ? ඔව් හරි ඉන්ෆිනිට්
අර නායකතුමා කතා කරපු අපේ හිටපු නායකතුමා රනිල් වික්‍රමසිංහ මහත්මයා කතා කරපු එකේ සභාපති ධූරය දරන්නේ මමත් ඒ වගේම එකේ මාලේකම් ධූරය දරන්නේ අපේ වඩිය සුරේෂ් මහත්මයා. එතුමා ඇත්ත වශයෙන්ම මෙතනදී යොමු කරේ එතුමාගේ වරප්‍රසාද ප්‍රශ්නයක් එතුමාට වෙච්ච නඩුවක් තියෙන එක පිළිබඳව සත්‍ය කරුණක්. වාරණ නියෝගයක් ආපු වෙලාවේදී වාරණ නියෝගයක් කියන්නේ නඩුවක තීන්දුවක් නෙමෙයි. නමුත් ඒ වාරණ නියෝගයේ ඊට පස්සේ මේ ඊයේ පෙරේදා අහක් කරා. අහක් කරන නැවතවතාවක් නඩුව යනවා අපිට ක්‍රියා කරන්න අවස්ථාව දීලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මෙතුමා ඇත්ත වශයෙන්ම වෙන දෙයක් කිව්වේ නැහැ. මෙතුමා කිව්වේ වෙනත් මන්ත්‍රීවරු කීප දෙනෙක් ඇවිල්ලා ඇමති ආරක්ෂාව පාවිච්චි කළා. ඇමති ආරක්ෂාව ඇවිල්ලා කාර්යාල කඩාගෙන ඇතුළට ආවා කියලා. දැන් යම් කිසි දෙයක් එතන නැති වුණොත් මෙතුමාට වක් කියන්න වෙයි කියන ඉතින් මම හිතනවා රනිල් වික්‍රමසිංහ මහත්මයාට තේරුම් කරලා දෙන්න ඕනේ. මොකද යම් කිසි ප්‍රශ්නයක් වුණොත් අපිට කොහොමද දවසක නඩුවේ ඒකේ තියෙන මුදල් හෝ යම් කිසි දෙයක් නැති වුණොත් ඒකේ වගකීම මටත් මෙතුමටත් පැවරෙනවා. ඒ නිසා මම විශ්වාස කරනවා දැන් ලොකු මුදලක් තියෙනවා. ඉතින් දවසක අනිවාර්යෙන් නඩු දාලා ඉරේ යන්න පුළුවන්. ඒකේ මුදල් නැති වුණොත් මිලියන 100කට වඩා මුදල් තියෙනවා ඒකේ. ඒක තියෙන අපේ අත්සමක් යටතේ. ඒ නිසා වගකීමෙන් කියනවා එහෙම හොරකම් කරන සෙට් එකක් නෙමෙයි අපි. ඒ නිසා වගකීමෙන් ඒ මුදල හොරා කන්න වෙන සෙට් එකක් බලනවාදී අපි ඒක හොරා ගන්නෑ. ඒක වතුකරේ ජනතාව වෙනුවෙන් තියන්න අපි බලාපොරොත්තු වෙන ආරක්ෂාව තියන් ඉන්නවා. මෙතුමාගේ ආරක්ෂාව වෙනුවෙන් එතුමා කරපු ප්‍රකාශයක්. මොකද වැලිකඩ පොලිසිය සම්බන්ධයෙන් තමයි මෙතුමා මේ ප්‍රකාශය කරේ. මෙතුමා දාපු එන්ට්‍රිය සම්බන්ධයෙන් අඩුම ගානේ වැලිකඩ OIC තාවම පරීක්ෂණයක් කරලා නැහැ. අඩුම ගානේ කඩපු මගේ ඔෆිස් එක කඩලා ඔෆිස් එක ඇතුළට රිංගලා ඒක ඇතුළේ කිරිබත් කාපු මිනිසුන්ව ගෙන්නලා පරීක්ෂාවක්වත් කරපු නැති එක ගැන තමයි මෙතුමා මේ ඉල්ලීම മന്ത്രി කෙනෙක් කියලා ඔබතුමා ඉදිරියේ ඉදිරිපත් කළා.
බොහොම ස්තුතියි. ඔව් ජය මහමන්තුමා. අනු ඔව් විපක්ෂයේ හිටපු රනිල් වික්‍රමසිංහ මහත්මයා.
හරින් ෆර්නැන්ඩෝ මන්ත්‍රීමාට විරුද්ධව කිසිම නඩුවක් නැහැ. ඒ නිසා මම ඒක එතන කියන්නම්. දෙවනුව මං හිතන්නේ ඔය කණ්ඩායමත් හරින් ෆර්නැන්ඩෝ මන්ත්‍රීමා එක්කත් කතා කරලා තේරුමක් ගැන ප්‍රශ්නයක් නැහැ. මම මෙතන කිව්වේ නඩුව ගැන කරුණු කියලා නැහැ. එච්චර ඊට පස්සේ මෙතෙන්ට ඇවිල්ලා මෙහෙම හැසිරෙන්න තිබුණේ. මට විරුද්ධව මේ දැන් බලන්නකෝ මට විරුද්ධව කරපු චෝදනාව වැළුවොත් ඉතින් මම මේ කරුණු ටික කිව්වා විතරයි. මම කිව්වේ නඩුවෙන් පස්සේ මේ ගැන තීරණය කරන්න. එච්චරයි. නඩුවෙන් පස්සේ වරප්‍රසාද කඩා තියෙනවා නම් තීරණය කරන්න. ඉතින් එච්චරයි. දැන් මම මෙතන කතානායකතුමනි මම මෙතන පිළිතුරු දෙන එතුමට නෙවෙයි. මම මේ කාරණේ පැහැදිලි කරලා දුන්නා හරින් ෆර්නැන්ඩෝ මන්තුමාට. ඉතින් එතුමට ඕනනම් පිළිතුරු දෙන්න පුළුවන්. මෙතුමට මොකුත් කිව්වේ නෑ. මං කිව්වේ මේකයි කතා කරේ. එතුමට විරුද්ධව කිසිම මේකක් නෑ.
හරි.
මං දන්න හැටියට කිසිම නඩුවක් එතුමට තිබුණේ නෑ. මංගිතන්නේ එතුමා එක්ක අනික් පාර්ශව සාකච්ඡා කරනවා. ඉතින් මේවා එහෙම මේකක් නැහැ. ඒ අනික් උනේ ටික කතා කරලා පොලිසියට ගිහින්
අපි ඒ සම්බන්ධයෙන්
ගිහින් උසාවියේ දුන්නේ තීරණය අනුව ඊට පස්සේ තීරණය කරන්න වරප්‍රසාද කඩ වුණාද නැද්ද කියලා.
හරි. ඔව් ජය මහමන්තුමා ඉක්මනට කියන්න ඔබතුමායි කතා
කරු කතානායකතුමනි මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා. මොකද අපේ රටේ යෝන් ගායිකාවක් වන යොහානි සිල්වා සහ සතීසන් කියන දෙදෙනාගේ ගීතයක් ජාත්‍යන්තරයට ගිහිලා තියෙනවා. මේනට මිලියන 118ක් නරඹලා තියෙනවා. විශේෂයෙන්ම සංස්කෘතික තානාපතිනියක් විදිහට අද ඉන්දියාව ඇව නම් කරලා තියෙනවා. ඉතින් අපේ රටේ මේ සංස්කෘත විශේෂයෙන්ම අපේ ගායිකාවක් මේ වගේ ජාත්‍යන්තරයට ගිය ප්‍රථම අවස්ථාව පළවෙනි 10 දෙනා අතරට සිටීම නිසා මේ ගරු පාර්ලිමේන්තුවේ ඔබතුමාතුළු අපේ ගෞරවය ඇයට පුද කරන්න ඕන. මම යෝජනාවක් ඉදිරි කරනවා ඇයට ඒ ගෞරවය ලබා දෙන්න ඇයට සහ සතිසර් කියන
ප්‍රොෆෙසර්ට. අමාත්‍යංශ නිවේදනය කෘෂිකර්මතුමා නිවේදනය කරන්නේ මහින්ද අමරවීර මහත්තුමා.
ගරු කතානායකතුමනි, පසුගිය පාර්ලිමේන්තු වාරයේදී මාලදිවයිනේ දූපතක් ගොඩ කිරීමට නැගෙනහිර පළාතේ වැලි මාලදිවයිනට යවන බවටත් ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරයෙක් නැගෙනහිර පළාතේ ආණ්ඩුකාරතුමිය හා පොහොට්ටුවේ දේශපාලඥයින් පිරිසක් හවුල් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී සානක්යන් රාසමණික්කම් මන්ත්‍රීතුමා විසින් පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී කර ප්‍රකාශය පිළිබඳව යම් උත්තරයක් දීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මෙම කාරණය සම්බන්ධයෙන් ජනමාධ්‍ය පවා වාර්තා කර තිබූ හෙයින් එම චෝදනා බරපතල චෝදනාවක් වශයෙන් මම සලකමි. එම නිසාම විෂයභාර අමාත්‍යවරයා විදියට මේ සම්බන්ධව මා නොදැන හෝ යම් කිසි වරදක් සිදුවී ඇද්ද යන්න සම්බන්ධව මම අවධානය යොමු කළෙමි. එම නිසා මගේ අමාත්‍යාංශයේ භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයෙන් මම මේ පිළිබඳව විමසීමක් කළෙමි. නමුත් මට දැනගන්න ලැබුණු තොරතුරු අනුව අප රටෙන් කිසිදු අවස්ථාවක නැගෙනහිර පළාතේ වැලි හෝ දිවයිනේ වෙනත් ප්‍රදේශයක වැලි මාලදිවයිනේ දූපතක් ගොඩ කිරීම සඳහා පිටරට යෑමක් සිදු කර නැත. එමෙන්ම මේ සම්බන්ධව ඇති අනපනත් අනුව එසේ අප රටේ ඛනිජ සම්පත් විදේශයකට අපනයනය කිරීම සිදු කළ නොහැකිය. එසේ කරන්නේ නම් අමාත්‍ය මණ්ඩලය මෙන්ම පාර්ලිමේන්තුව දැනුවත් කර දැනට තිබෙන අනපනත් සංශෝධනය කළ යුතුය. අනෙක් කරුණ නම් 2021 සිට 2025 දක්වා කාලය තුළ රටේ සංවර්ධන අවශ්‍යතා සඳහා අවශ්‍ය වැලි ඛනිජ ද්‍රව්‍ය සම්බන්ධයෙන් අප අමාත්‍යාංශය විසින් ඇස්තමේන් සකස් කර ඇත. ඒ අනුව 2021 සිට 2025 දක්වා ඉදිරි වසර කීපය තුළ අපේ රටට අවශ්‍ය වැලි අවශ්‍යතාවය වැලි ඝන මීටර 55කි. නමුත් එම කාලය සඳහා අප විසින් හඳුනා ගන්නා ලද ස්ථාන 4758කින් අපට සැක්වීමට හැකිවන්නේ වැලි ඝන මීටර් මිලියන 41ක් පමණි. 25%කට ආසන්න ප්‍රමාණයක අඩුවක් දැනටමත් අපේ රටට වැලිවල ඉදිරි අවුරුදු 5 තුළ තිබෙන බව අපිට වාර්තා වෙලා තිබෙන. ඒ අනුව අපිට වැලි තවත් රට යවන්න නෙවෙයි, මේ වැලි සොයා ගැනීම පිළිබඳව ගැටලුවක් තිබෙනවා. දැනටමත් අපේ අමාත්‍යවරුන් මේ පිළිබඳව අවධානය යොමු කරමින් ඉදිකිරීම් මේ රජය ගෙනියන ඉදිකිරීම් කටයුතු වලට පවා වැලිවල හිඟයක් තිබෙන බව පැහැදිලිව සඳහන් වෙන නිසා අපි කිසිදු රටක දූපතක් ගොඩ කරන්න හෝ වෙනත් කටයුත්තකට වැලි යවන්න බලාපොරොත්තුවක් නැහැ. ඒ අනුව වැලි තවත් ඝන මීටර 14ක හිඟයක් ඇති බවට ඔබට පෙනී යනු ඇත. එම නිසා පිටරටට යැවීමට නොව අපටවත් අවශ්‍ය තරම් වැලි නොමැති බව ප්‍රකාශ කරමි. මේ සඳහා මේ වන විටත් විකල්ප හඳුනා ගැනීමට කටයුතු කරමින් සිටින බවද අවධාරණය කරමි. භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ මා වෙත ලබා දුන් තොරතුරු අනුව අවස්ථා කීපයකදී මාලදිවයිනේ ජලය පිරිපහදු කිරීමේ යන්ත්‍ර සඳහා භාවිතා කිරීමට වැලි කියුබ් 8ක් පමණක් යවා ඇත. මේ අවුරුදු කීපය තුළම යවලා තියෙනවා. මේවා යවලා තියෙන්නේ ජල පෙරහන්වලට පිරිසුදු කරන, ඉතාමත් පිරිසුදු කරපු වැලි විදියට තමයි යවන්නේ. ඒවා යවලා තියෙන්නේ පුද්ගලික සමාගමකින්. මේවා කියුබ් එකකට 180,000 ගානේ මුදල් අය කරගෙන තමයි ඒ රටට යවලා තියෙන්නේ. එතකොට ඔබට පේනවා ඇති මේ වැලි කියුබ් එකක් රුපියල් 10,000ට අඩුවෙන් ඒ ප්‍රදේශවල තියෙන්නේ. සමහරලාට 5,000ට අඩුවෙන් බණම් පිටියෙන් අපි වැලි දෙන්නේ කියුබ් එක රුපියල් 4,000 ගානකට. ඒ වගේ තියෙන වැලි කිව්බයක් 180,000කට තමයි පිරිසුදු කරලා මේ යවල තියෙන්නේ කියන එකේ තාමත් පැහැදිලි මෙයා මේ දූපත් ගොඩ කරන වැලි නෙමෙයි. එම වැලිද නැගෙනහිර පළාතේ වැලි නොව බොහොමයක් අපේ ධනාවරණ තොරතුරු අනුව පොළොන්නරුව සහ මේ අවට ප්‍රදේශ වලින් ලබාගත්තු වැලිය කියන එක තමයි දැන්ටමත් වාර්තා වෙලා තිබෙන්නේ. එමෙන්ම අප රටේ කණිය ද්‍රව්‍ය විදේශ රටවල් වලට ගණනාවකට අපනයනය කරනු ලබන්නේ ලංකා කණිජ වැලි සමාගම විසිනි. ඒ මේ විමල් වීරවංශ මහත්මයාගේ අමාත්‍යාංශයට තිබෙන සමාගම. ඒ අනුව සිලිකා, රූටයිල්, සර්කෝන්, ඉල්මනයිට් වැනි කණිජ සම්පත් වසර ගණනාවක් තිස්සේ ඇමරිකා එක්සත් ජනපදයේ, ජපානයේ එක්සත් රාජධානිය ඇතුළු රටවල් ගණනාවකට අපනයනය කරනවා. ඒවා විශාල මුදල් මේ රටට මුදලක් ලැබෙන විදේශ විනිමයක් වෙන මාර්ගයක් විදිහට අපි සඳහන් කරන්න කැමති. මේවා යවන්නේ අධික මිලකට තමයි මේ රටවල්වලට අපි අපනයනය කරන්නේ. ඒ වගේ මාලදිවයිනේ දූපතක් ගොඩ කිරීම සඳහා මෙරටින් නැගෙනහිර පළාතේ වැලිය පිට පටවන ජාවාරමක් සම්බන්ධව එතුමා කළ චෝදනා මම තරයේ ප්‍රතික්ෂේප කරමි. එමෙන්න මගේ හිතවත් රාසමාණික්යන් මන්ත්‍රීතුමාට මම ඉදිරිපත් කරන තොරතුරු විශ්වාස නැත්නම් එතුමාට අවශ්‍ය නම් තොරතුරු දැනගැනීමේ පනත යටතේ වුවද මේ සම්බන්ධව තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. මොකද එතුමා කියලා තිබුණා ජනමාධ්‍ය වලට එහෙම තොරතුරු ලබා ගන්න හැකියාවක් නැහැ කියලා, නිලධාරීන් දෙන්නේ නැහැ කියලා. අනිවාර්යයෙන්ම අපි ඒ නිලධාරීන් ඔබතුමාම දන්නවා ඒ ලබා දෙන්න බැඳී සිටිනවා. ඕනම නිවැරදි තොරතුරක් ලබා ගන්න පුළුවන්. එමෙන්න පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී වුවද භූවිද්‍යා සමීක්ෂණා පතල් කාර්යාංශයේ නිලධාරීන් මෙන්ම මාගේ අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් ද සහභාගී වන බැවින් ඒ සඳහා විමසීමක් සිදු කරන්න එතුමාට අවස්ථාව තිබෙනවා. අපි ගිය මාසෙත් ඒ රැස්වීම කැඳෙව්වා, එතුමා සම්බන්ධුනේ නැහැ. ඒ වගේ ඕනම වෙලාවක අපි ලබන මාසෙත් මේ රැස්වීම කැඳවනවා. මේ වගේ තොරතුරක් තියෙනවා නම් පාර්ලිමේන්තුවෙන් ඉඳගෙන දැනගැනීමේ හැකියාව තිබෙනවා. එම නිසා එතුමා විසින් සිදු කරන ලද චෝදනාව මම තරයේ ප්‍රතික්ෂේප කරන අතරම චෝදනාවක් ඉදිරිපත් කරන විට නිවැරදි තොරතුරු සහිතව ඉදිරිපත් කරන ලෙස මම එතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබතුමාට බොහොම ස්තුතියි. මම මේ කරුණු පැහැදිලි කරේ මොකද රජයටම මේ චෝදනාව එල්ල වෙන නිසාවෙන් අපි කිසිදු රටක දූපතක් ගොඩ කරන්න හෝ වෙනත් කාර්යයකට වැලි හෝ පස් යවන්න අපිට පුළුවන් කමක් නැහැ. අපිට යවන්න අවශ්‍යතාවයකුත් නැහැ. මේ වගේ චෝදනාවල් එල්ල කරනකොට තොරතුරු දැනගෙන ඉදිරිපත් කිරීම තමයි වඩා වැදගත් වෙන්නේ කියන එක මම ඉතාමත් ගෞරවයෙන් සඳහන් කරන්න කැමති. මේ රජයේ විදියට අපි හැම වෙලාවෙම රට වෙනුවෙන් තීන්දුව ගන්න කාටවත් හොරෙන් මේ දේවල් කරන්න පුළුවන් කමකුත් නැහැ, කරන්න සූදානමකුත් නැtei කියන එක ඉතාමත් වගකීමෙන් ඔබතුමාට ප්‍රකාශ කරන්න කැමතියි. ඔබතුමාට බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. දිනට ප්‍රධාන කටයුතු ආරම්භයේදී යෝජනා පිළිබඳ දැනුම් දීම සභානායකතුමා යෝජනාංක 1
ඉදිරිපත් කරනවා
කතා සභාවේකඟද
ආයි
යෝජනාංක 2
කතානායකතුමනි ඉදිරිපත් කරනවා යෝජනාංක 2
ඔව් ලක්ෂණ 2 ඉදිරිපත් කරනවා ක්‍රියා මන්ත්‍රීතුමා
කතානායකතුමනි අත්ත වශයෙන්ම දැන් හෙටයි අනිද්දා පාර්ලිමේන්තුව තියෙන එක කල්දාන මේ යෝජනාව ගෙනහැලා තියෙන්නේ ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ දින 25ක් අපිට නැති වුණා පාර්ලිමේන්තු කටයුතු. ඉතින් මේ රටේ ප්‍රශ්න එන්නේ ගොඩ ගැහෙනවා. දැන් බාර ඇරලා පාර්ලිමේන්තුව වහලා. ඒකයි නේද පාර්ලිමේන්තුව වහලා. මේක පදරමක් තියෙන්න එපයි. ඉතින් මොකද දැන් බලන්න අපි කතා කරන්න ඕන ආණ්ඩුවේ න්‍යාය පත්‍රයේ අනු ගරු කතා නැගෙතුනේ 29. දැන් විදුලි බල මණ්ඩලයේ කිසිම දෙයක් නැහැ මේ සතිය. දැන් පෙරේද රාත්‍රියේ රෑ 12ට ඇවිල්ලා ඇමරිකාවෙන් කට්ටියක් ඇවිල්ලා යුද ගඩාව ඒ 140 අසංගල ගත්තා. ඉතින් මෙවගෙන කොහොමද කතා කරන්නේ? හෙටත් නැහැ අනිද්දත් නැහැ.
හරි.
මේරි අන්ෆෙයා.
ගරු කතානායකතුමනි. ඔව්.
ඔව්.
ගරු කතානායකතුමනි.
Last year, sir, last year this year we lost 25 days. In the United Kingdom, they have parliament with a smaller group of MPs. And Zoom. Why can't we adopt the same?
Right, and okay. That you mentioned at the meeting, I suppose.
ගරු කතානායක.
ඔව්. ඔව්.
මේ කතා කරානේ මේක කතා කරලානේ ගත්තේ.
Honorable Speaker, last year, this year, we lost 25 days. I am repeating, in the United Kingdom and other countries, Parliament is conducted with a smaller number of MPs at Zoom. Yesterday, the government said COVID is disappearing. So why are you postponing tomorrow and the day after? COVID එක අඩු වෙනකොට හෙටයි නිදා කල් දාන්නේ. මේක පදරමක් නැහැ නේ.
But you all took the decision the other day.
දැන් යුද ගැනාම හොරරහසේ අසක් ගැනුවා. අපි කවද කොහෙද කතා කරන්නේ? යුග දනව්ව. යුග දනව්ව. ඉතින් බෙරි අන්ෆෙයර්. රටේ ප්‍රශ්නේ එන්නේ පොඩි ගහන පාවිච්චි දාස අඩු කරනවා.
යා මෙන්ෂන් යුවර් අයිඩියා සෝ ලෙට් ද ඔනරබල්
මිනිස්. ඔබට ඔබතුමාට පක්ෂ නායක රැස්වීමේ කිව්වනේ.
කිව්වා කිව්වා.
ඔව්. ඔබතුමාට කිව්වනේ මම කිව්වේ නේද රූම් එක ගැන.
ඔව්.
ආ රූම් එක ගැන කිව්වම සභාවේ නැතුව මගේ ඇඟට බැන්න.
ඔව් හැමදාම කිව්වයි.
මේක මොකක් හරි මේ මෙහෙම දින 25 ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ.
We will try to catch up that during
about tomorrow. Can't we at least sit tomorrow?
Yeah.
Please.
After the COVID is over, we will try to catch up the delay.
No, you're the garu katharayaka thumani obutuma inne me mantri warungge aitihasika me aanduwa kiyedi de weda karanne me obutuma inne apita heta dawasa denne mokada me viduli balagare ekata apita katha karanna ona
eda obutumala sielu denama ekathu vela gattu
kiyana ne
so there, if it is so then we will take it up the next
honorable speaker honorable speaker you are the custodian of the rights of MPs.
We will take it up the next meeting.
You are not here to direct the policies of the government. So kindly help us.
Let the honorable minister to go ahead with it.
Item 2 garu kathanayaka thumani
sabhavekangada
I move item 3 I move item 3 ekanga nathi unada we have
so that
we are satan are satan karagan
that we will note it down that on
satan karagan
diary liya gan
yeah
thunweni anka 3 idiripat karno
ai sabhavikangada
ai
item 4
idiripat karno garu kathanayaka thumani
sabhavikangada
ai
item 5 somebody will have to yes manusha
ගරු කථානායකතුමනි ඉන්දිරා පිළිකාභාරය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත මම ඉදිරිපත් කරමි. ගරු කථානායකතුමනි ඒක මම තප්පරයක ජාතික අධිගතකමකින් යුත් කාරණාවක් පිළිබඳ මේ පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරන්න ඉල්ල ගන්නවා. මේ පාර්ලිමේන්තුව තමයි රටේ මූල්‍ය සම්බන්ධයෙන් වගේ කියන ප්‍රධාන ආයතනය. අද නිවේදනයක් නිකුත් කරලා තිබුණා මහ බැංකුව විසින් අලුත් මූල්‍ය මණ්ඩලයේ සඳහා ලේකම්වරයෙකු අද පත් කරලා තියෙනවා කියලා හිතපු ලේකම්වරිය අයින් කරලා ඒ නිවේදනය සඳහන් කරලා තිබුණා. මම අහන්න කැමතියි ගරු කථානායකතුමනි මේ පාර්ලිමේන්තුවෙන් ඒ පත් කරපු මූල්‍ය මණ්ඩලයට පත් කරපු අලුත් ලේකම්වරයා මූල්‍ය මණ්ඩලයේ නොමග යැවීමේ චෝදනාවක් යටතේ
ඔබතු
කන්ටේනර් 250ක
ඒක
මාසෙ අච්චු ගහලා වරදක් තියෙන විනය පරීක්ෂණයක්
කියන පුද්ගලයා විශ්ල කරන්න යෝජනා මේ වෙන කතාවක් නෙවෙයි කතා කරන්නේ මේකට අදාළ නැහැ නේ ඉතින් ඔබතුමාගේ යෝජනා විශ්ල කරන්නකො
අන්න මයික් ගරු කථානායකතුමනි ගරු මනුෂ්‍ය නානායක්කාර මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරන ලද ඉන්දිරා පිරිකා භාරය සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත මම ස්ථිර කරමි.
හරි බොහොම ස්තුතියි. නෑ වෙන විවාදයක් ඉල්ලන්න ඔබතුමා. ඔබතුමාට වෙන විවාදයක් දෙන්නම්. දිනට නියමිත කටයුතු පාරිභෝගික කටයුතු අධිකාරී අංක 1 වනජීවි සංග්‍රහ දෙපාර්තමේන්තුව ගරු කේ.බී. රත්නායක මැතිතුමා. සී.බී. රත්නායක මැතිතුමා.
ගරු කථානායකතුමනි ආරක්ෂක ඇටවන අධිකාරිය වූ වනසත්හා උත්සලතා ආඥාපන ආරක්ෂක ආඥාපනතේ 71 වගන්තිය සමග කිය යුතු එකී ආඥාපනතේ 22 ආ වන වගන්තිය යටතේ සාදන ලද 121 අංක 1 දරණ වනසත්හා උත්සලතා සීලාලතුන්ගේ ආරක්ෂාව සුරසාද නිසා ලියාපදිංචි විධිමත් කිරීමේ නියෝගය හා පසුබිම් තොරතුරු සටහනක් ඉදිරිපත් කරන්න කැමැත්තෙමි. ඉලාලියතුන යනු අනාදිමත් කාර්යයක සිට මෙරට සමාජය සබැඳියාව විවිධ ආර්ථික සමාජීය හා සංස්කෘතික කටයුතු වලට දායක වූ සත්ව කොට්ටාසයකි. ශ්‍රී ලංකා සමාජයේ ලිඛිත හා ජනශ්‍රිත ඉතිහාසයක් තුළ වසර දහස් ගණනක් සිට ඉලාලියතුන් විවිධ ආගම් හා සංස්කෘතික උත්සව සඳහාද යොදාගත් අතර විද්‍යාමාන වේ. වර්තමාන සමාජය තුළ පෙරහැර මංගල්‍යයන් සහ අලියතුන් අත්‍යවශ්‍ය වන අතර මේට අමතරව සංස්කෘතික උත්සව සහ සංචාරක කර්මාන්තාදී ආර්ථික කටයුතු වෙනුවෙන් අලියතුන් යොදා ගැනීම අඛණ්ඩව සිදුවේ. වර්තමානයේ මෙරට සිටින හිල අලියතුන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් අඩු වියාම මෙම කටයුතු වලට බලවත් තර්ජනයක් වී ඇත. මේ අනුව දැනට හිල අලියතුන් සංඛ්‍යාව 210ක් වන අතර එම සංඛ්‍යාවෙන් 102ක් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව භාරවේ සිටින අතර ඉතිරි 108 පෞද්ගලික හිමිකාරීත්වය යටතේ පෞද්ගලික හිමිකාරීත්වය යටතේ සිටින අලියතුන් ලියාපදිංචි කිරීම හා බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදය පවතින අඩුපාඩු මත පසුගිය වකවානුවේ පෞද්ගලික හිමිකාරීත්වය යටතේ අලියතුන් ගේන 49 දෙනෙකු වෙනුවෙන් අධිකරණයේ ක්‍රියාමාර්ග ගැනීම මත 2015 වර්ෂයේ සිට මේ දක්වා ඉන් 38 දෙනෙකු ජාතික සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව වනජීවි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාරව රඳවා තබා ඇත. මෙම තත්ත්වය පෙරහැර මංගල්‍යයන් මෙන්ම ආර්ථික කටයුතු කෙරෙහිද අහිතකර ලෙස බලපා ඇති අතර මෙම අලියතුම් බොහොමයකගේ හිමිකාරීත්වය දරූ මහා සංඝරත්නයට හා දේවාලවලට අයත් පුද්ගලයන්ට අධිකරණ ක්‍රියාමාර්ග තුළ සැකකරුවන් හා චූත්‍යම් බවට පත් වී සිටීමට සිදු වී ඇත. මෙරට තුළ සිටින හීල අලියතුන් ලියාපදිංචි කිරීමේ අදාළව නීතියානුකූල ක්‍රමවේදයන් සකස් කිරීමට 2020 වර්ෂයේ අමාත්‍ය මණ්ඩල තීරණ ප්‍රකාරව එවකට වනජීවි අමාත්‍යාරයට උපදෙස් ලැබුණි. 69 වන අධිකාරිය වූ වරාන් ඇතුළේ වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ 70 වන වගන්තිය සමග කියවිය යුතු කී ආඥා පනතේ 22 ආ වන වගන්තිය යටතේ අලි ලියාපදිංචිය විධිමත් කිරීම ආරක්ෂාව සහ සුබසාධන සැලසීම නියෝගය සකස් කර අංක 66 අංක 662 ඇලිරක් 4 හා 1991 5/14 වෙනි දින ගැසට් පත්‍රයේ පළ කරන ලද මෙම නියෝගය පාර්ලිමේන්තුවේ අනුමැතිය පිණිස ඉදිරිපත් කර නොමැති බව නිරීක්ෂණය විය. මෙම හේතුවෙන් අලියතුන් ලියාපදිංචි සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම නීතියානුකූල නොවන බව නිරීක්ෂණය විය. එමෙන්ම අලියතුන් දීර්ඝ කාලයක සිට එකම ස්ථානයක රඳවා තිබීම මත එම සතුන්ට සිදුවී ඇති පීඩාවද එම සතුන්ගේ හිමිකාරීත්වයට සිදුවී ඇති පීඩාව හා ආර්ථික වශයෙන් සිදුවන පාඩුවත සලකා බලා සතුන් සම්බන්ධව නොපමාව ප්‍රතිපත්තිමය තීන්දුව ගැනීම හා බුද්ධ ශාසන හා ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා හා වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යතුමා විසින් 2021 මාර්තු මාසයේ 12 වෙනි දින ඒකාබද්ධ අමාත්‍ය මණ්ඩල සංදේශයක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදී. ඒ අනුව 2021 මාර්තු 15 වෙනි දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී 21/14 වෙනි අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව එකට වනජීවි අමාත්‍යංශ ලේකම්වරයාගේ උපදෙස් පරිදි කෙටුම්පත් කොට ඇති ක්‍රමවේදය අනුසාරයෙන් දැනට බලපත්‍ර ලබා දී ඇති හා සන්නස් ලබා දී ඇති බලපත්‍ර නොමැති ආදී වශයෙන් සිටින සියලු ඊළ ඇලියතුන් නැවත විධිමත් පරිදි ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය සකස් කිරීමට විශේෂ අමාත්‍යවරයා වෙත පැවරීම හා නව ක්‍රමවේදයට තෙහිල අලියතුන් ලියාපදිංචි කිරීමට කටයුතු කිරීමට අමාත්‍ය මණ්ඩලය වෙතින් අනුමැතිය ලබා දුනි. එපරදී සකස් කරන ලද එම නියෝගය නීති කෙටුම්පත් සම්පාදක වෙත යවන ලදුව නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කර ඒවා ඇති එම නියෝගය ගරු නීතිපතිතුමා විසින් අනුමැතිය ලබා දී ඇත. අංක 22/41 ඇලිරක් 41 හා 2021 අගෝස්තු මාසයේ 19 වෙනි දින අතිවිශේෂ කැසට් පත්‍රයේ මෙම නියෝගය 2021 අංක 1 දරන වන සත්ව වෘක්ෂලතා වරාංගතුළු හීල ඇලිතුන්ගේ ආරක්ෂාව සුබසාධන හා ලියාපදිංචි විධිමත් කිරීම නියෝග යනුවෙන් හඳුන්වා පළ කර ඇත. එකී නියෝගයේ 1 වන කොටසේ හීල ඇලිතුන්ගේ ආරක්ෂාව හා සුබසාධන සැලසීම හා සම්බන්ධ විස්තර ඇතුළත් කර ඇත. එහි දෙවන කොටසේ හීල අලි ලියාපදිංචා විධිමත් කිරීම හා සම්බන්ධ තොරතුරු ඉදිරිපත් කෙරේ. එමෙන්ම තුන්වන කොටසේ ඓතිහාසික සංස්කෘතික පෙරහැර සඳහා හීල අලි ලබා ගැනීම පිළිබඳ විස්තරද ඇතුළත් කර ඇත. මේ වගේම ගරු කථානායකතුමනි, මේ පිළිබඳව සාකච්ඡා කිරීමේදී අපේ අරමුණක් තියෙනවා. ඒ අරමුණ සඳහා හීලා ඇලියතුන් ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් වනසත්ව වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත ප්‍රතිපාදනයක 667/62 ඇලිරක් 4 91/5/14 වෙනි ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගවල පවතින නීතිමය දුර්වලතා ඉවත් කිරීම, හීලා ඇලියතුන්ගේ සුබසාධනය සඳහා නව නියෝග මාලාවක් හඳුන්වා දීම, හීලා ඇලියතුන් රැක බලා ගන්නන් සඳහා විධිමත් ලෙස හීලා ඇලි ලබා දීම සඳහා නව ක්‍රමවේදය හඳුන්වා දීම, හීලා ඇලියතුන් ලියාපදිංචියේදී සිදු ඇති අක්‍රමිකතා මගහැරීම සහ නව තාක්ෂණය හඳුන්වා දීම, හීලා ඇලියතුන් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග එයට පහසු කරවීම, සමාජ ආර්ථික බලපෑම එක හීලා ඇලියතුන් සම්බන්ධයෙන් සමාජයේ පවත්වන ආන්දෝලනාත්මක මතිමතාන්තර අවම කර ගැනීමට හැකිවීම, 2 ශ්‍රී ලංකාවේ දීර්ඝ ඉතිහාසයක් සහිත සම්ප්‍රදාය හීලා ඇලියතුන්ගේ සංරක්ෂණය සහ කළමනාකරණය හා විධිමත් ක්‍රමවේදය ස්ථාපිත කිරීම ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංස්කෘතික හා ආගමික උත්සවය පවත්වාගෙන යාමට හැකිවීම හා එහි තිරසාර පැවැත්මට පහවුරු කර ගැනීමට හැකිවීම නීති විරෝධී අලි වනාන්තර වලින් අල්ලා ගැනීම ළඟ තබා ගැනීම ඒවා සම්බන්ධයෙන් වූ විවිධ අක්‍රමිකතා වළක්වා ගැනීමට හැකිවීම සීලා අලි අතුන්ගේ සුභසාධනයන් පිළිබඳව දැඩි අවධානයක් යොමුකොට ඔවුන්ගේ සෞඛ්‍ය සමාජ හැසිරීම රටා සඳහා අලින්ට ආවේනික වූ අනන්‍යතාවයන් ලබා දී සත්ව හිංසනය වැළැක්වීමට හැකිවීම සීලා අලි අතුන් පිළිබඳව යථාවත් කාලීන වූ දත්ත පද්ධතියන් ස්ථාපනය කිරීමේ විවිධ අවස්ථාන්හි උද්ගත විය හැකි ගැටලු සහ සඳහා නිවැරදිව සැමට පිළිගත හැකි තොරතුරු කඩිනම් සහජනතාව වෙත ලබා දීමට හැකිවීම නීතිමය ගැටලු මත ගන්නා ලද අධිකරණමේ ක්‍රියාමාර්ග නිසා පෙරහැරවැනි සංස්කෘතික උත්සව නියාමාකාරයෙන් පවත්වාගෙන යාම දුෂ්කර වීමෙන් ඇති ඇති ආර්ථිකමය හානි හා සමාජීය ගැටලු පිළිබඳ පිළියම් ඉසෙවීමට හැකිවීම ඒ වගේම ඊළ ඇලියතුන් ආරක්ෂක සුභසාධනය හා ලියාපදිංචි විධිමත් කිරීමේ නියෝග විරේට අංක 1 ඊළ ඇලියතුන්ගේ ආරක්ෂාව හා සුභසාධනය සැලසීම ඊළ ඇලියතුන් ලියාපදිංචි විධිමත් කිරීම ඓතිහාසික සංස්කෘතික පෙරහැර හා ඊළ ඇලි ලබා ගැනීම ඒ වගේම සැලකිල්ලට ගෙන ඇති කරුණු ඇලියතුන්ගේ සෞඛ්‍ය පෝෂණය පිළිබඳව ඇලියා මද කිඹුන අවස්ථාව අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග අලියා විසින් ගෙනියනු ලබන බර හා යොදාගත හැකි ක්‍රියාකාරකම් අලියෙකු ප්‍රවාහනය කිරීම අලියෙකු බැඳ තැමීම හා එම ස්ථානයේ පවත්වාගෙන යන සමිතා පිළිබඳව ඒ වගේම පෙරහැර හා සංස්කෘතික උත්සව කටයුතු වලදී අලියෙකු දා ගන්නා විට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිවෙත අලියෙකු රැක බලා ගැනීම හා භාවිත කළ හැකි උපකරණ හා මෙවලම් ගර්භණී පැටව් සහිත මව් ඇතින්නියන් පැටව් මද කිඹුණු වයස්ගත රෝගී අලින් සම්බන්ධ විශේෂ නියෝග අභිජනන කාර්යයන් සඳහා යෙදවීම අද්ගෞවන්ගේ සුදුසුකම් පිළිබඳව ඒ ආරක්ෂක සුභසාධනයන් සඳහා කටයුතු කරන්න තියෙනවා ඒ වගේම ඊළා අලි ලියාපදිංචි කිරීමේ විධිමත් කිරීම ප්‍රධාන ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කර ලියාපදිංචි සඳහා වළංගු බලපත්‍රයක් ලබා ගත යුතුය ඉල්ලුම් පත්‍රය සඳහා ඉදිරිපත් කළ යුතු අවශ්‍යතාවය බලපත්‍ර ගාස්තුව ලක්ෂයක් රිසිට් පතක් DNA පරීක්ෂා වාර්තාව සුත්‍ර මූර්තාංගය නියමිත නිලධාරියා ඉල්ලා සිටින වෙනත් තොරතුරු ඊළාටුන්ගේ භාරකාරීත්වය ලබා ගැනීම සඳහා සුදුසුකම් පරීක්ෂා කිරීම පරීක්ෂණ කමිටුවට පත් කිරීම කමිටුවේ නිර්ණායක වනජීවී විෂය භාර අමාත්‍යාංශයේ ලේකම් විසින් අනුමත කිරීම කමිටු නිර්දේශ වාර්තාව වනජීවී විෂය භාර අමාත්‍යවරයා අමාත්‍යාංශයේ ලේකම් වෙත ඉදිරිපත් කිරීම එම කමිටු නිර්දේශ වාර්තාව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට ඉදිරිපත් කිරීම අනුමැති වාර්තාව අනුව නියමිත බලධාරියා බලපත්‍ර නිකුත් කිරීම හීලා අලි ලියාපදිංචි විධිමත් කිරීම සඳහා වනජීවි අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් හීලා අලියතුන්ගේ ලේඛනයේ යථාවත් කාලීන කරමින් පවත්වාගෙන යා යුතු බව පැමිණිලි විභාග කර නිසි ක්‍රියාමාර්ග ගත යුතු බව බලපත්‍ර කොන්දේසි පිළිපැදිය යුතු බව වාර්ෂික බලපත්‍ර සඳහා ලබා ගත යුතු බව වාර්ෂික බලපත්‍ර ගාස්තුවක් ඇතුළත් කිරීම ඉල්ලුම් පත්‍රයේ ව්‍යාජ තොරතුරු සැපේමා නීති විරෝධී බව අලි අයිතිකරු හා භාරකරු අලියා පිළිබඳ දත්ත සටහන් පත්‍රය ප්‍රතිකාර සටහන් පත්‍රය එන්නත් සටහන් පත්‍රය නිසි ලෙස පවත්වාගෙන යා යුතු බව ඒ වගේම ඓතිහාසික සංස්කෘතික පෙරහැර සඳහා හීලා අලි ලබා ගැනීම සඳහා ඉල්ලුම් පත්‍රයේ ඉදිරිපත් කළ යුතු බව හීලා අලියතුන්ගේ සංගමයේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයා බෞද්ධ විෂය භාර අමාත්‍යාංශ ලේකම් වනජීවි විෂය භාර අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නිර්දේශය අනුමැතිය මත විධිමත් හීලා අලිය අලි නිදහස් කරන වනජීවි අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට ජාතික උත්සව සත්ත්ව උද්‍යාන ජෙනරාල්වරයාගේ නියෝගය නිකුත් කළ යුතු බව නිදහස් කරනු ලබන සෑම හීලා අලියෙකු පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් සකස් කරගෙන පවත්වාගෙන යා යුතු බව මේ සඳහා සටහන් කරමි මේ සඳහා ගැසට් නිවේදනය නිකුත් කර ඇත ඒ අවශ්‍ය කටයුතු කිරීම සඳහා ඉදිරිපත් කරමි. බොහොම ස්තුතියි කතානායක.